ජයසිරි හෝල්ඩිං සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් මෙන්ඩිස් සමාගමේ මැනේජින් පාර්ට්නර්.
ඔබ වුණත් දකිනවා ඇති මට එන කමෙන්ට්ස් වල මේක නාගේ මෙහෙමයි මේක මෙහෙමයි මේ බ්‍රෑන්ඩ් එක මෙහෙමයි ඒ වගේ
බලන්න මිනිස්සු පුට් සයිකල් යන්න පටන් ගත්තා. දරලිපේ යන්න ගත්තා.
හැබැයි මේ තියෙන සිටුේෂන් එක මම හිතන්නේ මේ අපේ රටම කඩා වැටීමක් නිසා හොඳ දෙයක් කියලා මම දකින්නේ පර්සනලි. ව්‍යාපාරිකයෝ ධනවත් මිනිස්සු කියලා එහෙම විශේෂ තැනක් අපිට පෙට්‍රල් ඩීසල් හම්බුන්නේ නැහැ.
සුරාසල් විවෘත වෙලා තියෙන වෙලාවල් අපි වෙනස් කරන්න. නයිට් ලයිෆ් එකක් මේ එන සංචාරකයන්ට දෙන්න ඕනේ.
ඒකල එන්නේ උදේට 8ට නැගිටලා රෑ 8ට නිදා ගන්න නෙමෙයි. රෑ 9ට වැහුවට පස්සේ ඉතින් මුකුත් නැහැ. කංශ කියන එක අපේ රටේ තියෙන එක ජාතියකට විතරයිනේ. ඉන් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පේපර්ස් හදන්න පුළුවන්, රෙදි හදන්න පුළුවන්, අපි කොස්මැටික්ස් වලට ගන්න පුළුවන්. රජයක් විදියට අත්‍යවශ්‍ය දේ නම් මේ. මිනිස්සු දහස් ගාණක් බඩකින්නේ මැරෙනවද? මේ දේ කරලා මිනිසුන්ට කන්න දෙන්න පුළුවන්ද කියන මතේ රටට ගේන්න.
මිනිස්සුන්ට ජීවිතේ දැනෙන්න පටන් ගත්ත දවසින්නම් මිනිස්සු ජීවිතේ වැඩිපුරම ආසවචනයක් තමයි දියුණුව කියන්නේ. මේ දියුණුව කියන වචනේ පුද්ගලයන්ට එක එක විදිහට ජීවිතේ ජය ගන්න ලැබෙනවා. හැබැයි විස නැතුව හුස්ම ටිකක් ගන්න බැරි, වස නැතුව කෑම ටිකක් කන්න බැරි, පිරිසිදුවට ජලය ටිකක් හම්බෙන්නේ නැති ලෝකෙක ඉඳන් අපි කියනවා දියුණුව මාරයි කියලා. හැබැයි මිනිසුන්ගේ ජීවිතේ ටාගට් එක දියුණුව. ඒක ව්‍යාපාරික වෙන්න පුළුවන්, කලා වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, විවිධ ශාස්ත්‍ර වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් මේ වැඩසටහන තුලත් මේ හැමෝටම ඉඩ හසර වෙන්න වෙනවා. අද දවසේ සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරිකාවක්. ජයසිරි හෝල්ඩිං සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ඩබ්ලිව් මෙන්ඩිස් සමාගමේ මැනේජින් පාර්ට්නර් ඇය නදීකා කරුණාරත්න. ආයුබෝවන්.
ආයුබෝවන්.
දැන් ව්‍යාපාරික පසුබිම ගොඩක් අය දන්නේ නැතුව ඇති. නමුත් ඔබේ නම කිව්ව සැනින් සමාජ මාධ්‍යයේ ඉන්න අය, විශේෂ මාධ්‍ය භාවිත කරන අය ඔබව හඳුනනවා. ඇයි මේ විදිහට ආందోళනාත්මක විදිහට ඔබ ගැන කතා වෙන්නේ?
මම හිතන්නේ එක පැත්තකින් ව්‍යාපාරය, අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා එකේ මම ඉන්න විදිය, ඒකත් එක්ක මං ගැන හොයන්න පටන් අරගෙන තියෙනවා.
දැන් ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරිකාවක් කිව්වම ඇත්තටම අපේ ඇඳිලා තියෙන චිත්‍රේ සමාජ මාධ්‍ය වැඩිය භාවිත කරන්න වෙලාවක් නැතුව ඇති, කාර්ය බහුල ඇති කියලා. නමුත් ඔබ එහෙම නැහැ. මම හිතන්නේ ඒක නිසා තමයි කතාබහට ලක්වෙන්නේ. ඇයි?
ව්‍යාපාරික ජීවිතේ කියන්නේ මගේ ප්‍රොෆෙෂනල් ජීවිතේ, මං ජීවත් වෙන විදියත්, ඊට පස්සේ මගේ සාමාන්‍ය ජීවිතේ ගෙවන විදියත් එක කලමනාකරණය තමයි ජීවත් වෙන්නේ.
දැන් එතකොට ඔබේ ව්‍යාපාර පසුබිම ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරිකයෙක්ගෙන් විතරක් දකින ව්‍යාපාරික පසුබිමක් තියෙන්නේ. දැන් ඔබ කාන්තාවක්. කාන්තාවකට මේ වගේ ව්‍යාපාරයක් සහ මේ වගේ ව්‍යාපාර සමූහයක කටයුතු කරනකොට ඒක මොන වගේ අභියෝගයක්ද?
ඒක මේ සමාජය අරන් තියෙන දෙයක්. මොකද කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක නෙමෙයි මම හිතන්නේ. ඒ අපි හැම කෙනාටම කැපැසිටි එකක් තියෙනවා. මම හිතනවා කාන්තාවකට වැඩිපුර කැපැසිටි එකක් තියෙනවා. පිරිමියෙක්ට වඩා දෙයක් කරන්න පුළුවන්. මොකද ඇය උපතින්ම සෑහෙන දෙයක් දරාගෙන ඉන්න කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම ලොකු වෙනකොටත් ඇය පවුල් ජීවිතයකට ගියත්, ඇය අම්මා කෙනෙක් වුණත් ඇයට පුදුම හැකියාවක් තියෙනවා ඒ දරා ගැනීම. ඉතින් ඒකින්ද අය මං හිතන්නේ දුර්වල කෙනෙක් කියලා. ගැහණිය කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්.
දැන් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨය කියන්නේ හරිම තරඟකාරී ස්වභාවයක් තියෙන දෙයක්.
ජීවිතේ හැමදේම තරඟකාරී. හැමදේම තරඟකාරී.
එතකොට ඒ ශ්‍රේෂ්ඨය ඇතුලේ මේ තරඟයට කාන්තාවක් ආපුවාම දකින්න වෙන, අහන්න වෙන, මුහුණ දෙන්න වෙන අභියෝග වෙනස්ද? දැන් ඔබ අත්දැකීමෙන් දන්නවා මේ වෙද්දි.
ඔව්, ඒක අපේ මං හිතන්නේ මේ සමාජයේ අපේ තියෙන විදිය. හිතනවා ගැහණියක් මේ වගේ තැනකට යන්න ඕනේ නැහැ, මේ වගේ ශ්‍රේෂ්ඨයක් තෝරගන්න හොඳ නැහැ කියලා. ඉතින් මම හිතනවා යගේ පෞද්ගලික ජීවිතේටත් ඇගේ ව්‍යාපාරික ජීවිතෙත් එකට සසඳන් නැතුව ඇයට සමාජෙන් එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඇයට ශක්තිය තියෙනවා. ඒ වගේම ඇයට එන ලොකු ප්‍රශ්නයක් තමයි ඇය ගැහණියක් වීම නිසා මේ ශ්‍රේෂ්ඨයට ආවේ ඇයි කියන එක. ඒ ආවේ ඇයි කියන හේතුව මම දකින්නේ, ගැහණියක් විදියට මම දකින්නේ ඕනම කෙනෙක්ට ඇය සමාන ගුරුවරයක් වීමත් මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා වැඩ කිරීම දෙකම එකයි. මොකද ඇය වෘත්තියෙන්, මම වෘත්තියෙන් ඒක කළමනාකරණය කරනවා මිසක් මං ඒක ඊට එහාට දෙයක් නැහැ. ගුරුතුමියක් වුණත් ඇය කරන්නේ ඇගේ වෘත්තිය සම්පූර්ණ කරන එක. මාත් මගේ වෘත්තිය සම්පූර්ණ කරන එක තමයි මම කරන්නේ.
දැන් එතකොට මේ නදේකා කරුණාරත්න කියන ව්‍යාපාරිකාව ගොඩනගන්නේ කොහොමද?
ඒක ඇතරම කාලයක් තිස්සේ ඉඳන් ආපු එකක්. හිමින් හිමින් සැරේ පොඩි බිස්නස් එකකින් පටන් අරගෙන ටික ටික දේවල් දැනගෙන, මට ගොඩක් මගේ අයියා තමයි කියලා දුන්නේ මේක කරන්න මෙහෙමයි මෙහෙම කියලා. ඉතින් ඒ විදිහට පොඩ පොඩ උඩට ආපු ගමනක් මේක. මහන්සියෙන් ගොඩට ආපු ගමනක්. සමහරක් අය හිතනවා මෙච්චර මුදලක් කොහමද ඒ වගේ දේවල්. නෑ, මහන්සියෙන් අපි කාටවත් කරන්න පුළුවන් දෙයක්. කැපවීම, මහන්සිය, ඒ වගේ දේවල් එකතු කරාම පස්සේ ඉතින් හිමින් හිමින් ආපු ගමන.
දැන් මිනිස්සෙක් වුණාම මේ රටේ ඕන රටක ඒ රටේ නීතියක් තියෙනවා. නීති විරෝධී නොවන ඕනම විදිහකට ජීවත් වෙන මිනිස්සෙක්ට අයිතියක් තියෙනවා
අනිවාර්යයෙන්ම.
එතකොට නීති විරෝධී නොවන ඕනම ව්‍යාපාරයක් කරන්න, ඕනම ක්‍රියාවක් කරන්න මිනිස්සෙක්ට අයිතියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ වගේ රටක ව්‍යාපාර මත පදනම් කරන විවේචන තාමත් වැඩි වශයෙන් සුලභයි. දැන් ඔබේ ව්‍යාපාරික පසුබිමත් එක්ක ඔබට මොන වගේ විවේචනද මේ විදිහට වෙලා තියෙන්නේ?
මම ඇරෙන්න මුළු ලෝකෙම මං හිතන්නේ මට විවේචනය කරනවා. ඒක එහෙමයි. ඒක ඇත්තටම වැරදි දෙයක්. මම මට විවේචනය නොකරන ඇරෙන්න මං හිතන්නේ සියලු දෙනා මට මාව විවේචනයට ගන්නවා. ඒක නිසා තමයි මං හිතන්නේ මාව ප්‍රසිද්ධ මෙච්චර.
දැන් මාව කවුරු හරි මාව ප්‍රශංසාවට ලක් කරනවා නම් මට හරි සතුටුයි. මං හරි සතුටු මානසිකත්වයෙන් තමයි මගේ දෛනික ජීවිතය ගත කරන්නේ. දැන් ඔබ කියනවා බෑරෙන්න මුළු ලෝකෙම ඔබට එරෙහි වෙනවා සහ විවේචනය කරනවා. මේක බාරගන්නේ කොහොමද?
මුල් දවස් ටික ඇත්තටම අමාරුයි. ගොඩක් අමාරු වුණා. ඒ කියන්නේ මට ගොඩක් ඒක වේදනාවක්. පස්සේ ඒකට මම පුරු වෙන්න පටන් ගත්තා. මං හිතුවා ඇත්තටම හොඳ නිසානේ මේ මිනිස්සු, يعني මේ මිනිස්සුන්ට කරන්න බැරි නිසානේ මට මෙච්චර විවේචනය කරන්නේ. එයාලටත් ඇයි මේක කරන්න බැරි කියලා මං තුළම මාව හදාගත්තා. ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. වඩ කඩා වැටීම්, මීට අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ලා ලොකු කඩා වැටීම්, ඒ ළඟට තව සෝෂල් මීඩියා එකෙන් ආපු ප්‍රශ්නත් එක්ක මං ගොඩක් වැටුණා. ඒවත් එක්ක මං හිතන්නේ කාලයත් එක්ක මං දැන් ඒවා කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා මම මාර ශක්තිමත් කියලා මං හිතනවා.
ඒ කියන්නේ විවේචන හරහා ඒවට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවක් නිර්මාණය වෙලා
තියෙනවා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම.
දැන් මේ සමාජය තුල කතාවක් තියෙනවා. දැන් අපි උනත් දන්නවා අපේ ළඟම ඉන්න අය තමයි අපිට ගොඩාක්ම හිතවත් අය තමයි සහ අපි වැඩිපුරම විශ්වාස කරන අය තමයි අපිට වැඩිපුරම විවේචනය කරන්නේ සහ අනිකුත් ඔය කියන අපිට එරෙහි වෙන දේවල් කරන්නේ කියන පැත්තක් අපිට හිතන්න පුළුවන්. මට හිතෙනවා ඔබටත් එහෙම කරන්නේ ඔබේ පාරිභෝගිකයන් කියලා වැඩිම.
අනිවාර්යයෙන්මනේ.
අපිට ව්‍යාපාරික පදනම සහ ව්‍යාපාරය මොකක්ද කියන එක ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒක ව්‍යාපාරික කාරණාවක් නේ අපේ වැඩසටහනට අදාළ නොවන නිසා. නමුත් ව්‍යාපාරික සමහර වෙලාවට වැඩිපුරම විවේචනය කරන්නේ මේ ව්‍යාපාරේ පාරිභෝගිකයන් වෙන්නට.
අනිවාර්යයෙන්ම.
ඔබේ පසුබිමත් එක මට
ඒක. ඔව් මං හිතන්නේ ඔබ වුණත් දකිනවා ඇති මට එන කමෙන්ට්ස් වල මේ කෙනාගේ මෙහෙමයි, මේක මෙහෙමයි, මේ බ්‍රෑන්ඩ් එක මෙහෙමයි, ඒ වගේ ඉතින් ඉන් එහාට දෙයක් දානවා නම් මම හිතන්නේ සමාජයේ ගොඩක් හොඳයි.
නීති විරෝධී නොවන ඕනම ව්‍යාපාරයක් කරන්න ඒ රටේ නීති රණුව ඒ දේ කරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනවා, මිනිහෙක්ට අයිතියක් තියෙනවා. හැබැයි දැන් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයයි දේශපාලනයයි කියන්නේ හරියට අඹු සැමී වල වගේ. එයාට මෙයා නැතුව, මෙයාට එයා නැතුව ඉන්න බෑ. මේ නැත්තම් පැවැත්මක් නැහැ. දැන් ඔබට ඔබත් එහෙම සම්බන්ධ වෙලා දින්නේ දේශපාලනයත් එක්ක.
මම හිතන්නේ ඔබේ ප්‍රශ්නෙම ඒකට උත්තරේ තියෙනවා.
මොකද්ද?
ඉතින් ඔබම කියනවා මේ අඹු සැමියන් වගේ කියලා. ඉතින් මම එතනින්ම කියනවා ඔව් කියලානේ. එයාට දෙයක් ඕන වෙන්නේ.
ඒ කියන්නේ මේකේ පැවැත්මට මේ හැම දෙයක්ම එකතු වෙලා අර සම්බන්ධතාවය තියෙන්න ඕන.
මම හිතන්නේ නෑ, එහෙම කියලා කියන්නේ නෑ මම. දේශපාලනය ඕන වෙන්නේ නැහැ ව්‍යාපාරිකාවක්. ව්‍යාපාරය කරන ඕනම කෙනෙක්ට එය රජයේ නීතිගරුකව ඒ තියෙන දේවල් හරියාකාරව කරනවා නම් මම හිතන්නේ දේශපාලනයෙන් ව්‍යාපාරිකයන්ට එහෙම ප්‍රශ්න දානවා කියලා. ව්‍යාපාරයයි දේශපාලනයයි කියන්නේ බොහොම හිතවත්. ඉතින් රටට දේශපාලනය කියන කෙනත් ව්‍යාපාරිකයා කියන කෙනත් දෙකම ඕනනේ. ඒ ඇරෙන්න මං හිතන්නේ දේශපාලඥයන්ගෙන් කිසිම කරදර දෙයක් ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා කියලා.
දේශපාලඥයා සහ ව්‍යාපාරිකයා කුළුපග වෙන තැන දේශපාලඥයා සතුටින්, ව්‍යාපාරිකයාත් සතුටින්, මහජනතාවත් සතුටින්. හැබැයි ව්‍යාපාරිකයා සහ දේශපාලඥයා තරහ වෙන තැන ඕකේ වන්දිය ගෙවන්න වෙන්නේ මහා ජනතාවට. ඒක නේද ඔය අපි දැන් විවිධ සංස්කෘතීන් දකිනවා. يعني ව්‍යාපාරිකයා සහ දේශපාලකයා දබරුනහම නෑ අපිට මිල වැඩි කරන්න දෙන්න ඕන. නැත්නම් අපි දාන්නේ නිෂ්පාදන දාන්නේ වෙළඳ පොළට. අන්න ඒ වගේ තර්ක විතර්ක ඒ දෙකොල්ල අතර යනවා. හැබැයි මේකේ මැද ඉන්න අර සිවිල් පුරවැසියා කියලා එක්කෙනෙක් එයාගෙන හිතෙන්නේ නැද්ද ඒ විදිහට වැඩ කරන අය?
මෙහෙමයි. ඒක කතාව නම් ලොකු එකක් ඇත්තට මේක කියනවා නම් දැන් අපේ රටේට තියෙන ප්‍රශ්නෙට මේ වෙලාවේදී අපිට ඕන රුපියලේ වටිනාකම අඩු වෙලානේ. ඉතින් අපි ව්‍යාපාරික විදිහට අපි ඒ බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් අපි ඉල්ලනවා ඒකට යන දේවල් වියදම වැඩි හින්දා වැඩි කළ යුතුයි කියලා. ඉතින් දේශපාලනයෙන් අපිට හිතනවා නම් නෑ මේ ගානට දෙන්න ඕන කියලා. ඉතින් රටේ තියෙන ටැක්සස් උත් ඔක්කොමත් එක්ක ගෙවලා ඉවර වෙනකොට මම හිතනවා වැඩි කළ යුතුයි මේ තත්ත්වෙන්. හැබැයි මම ඔය කියන සාමාන්‍ය මිනිහගේ පැත්තෙන් බලනකොට හන්ත අසරණයි අපි. මාත් ඒ ගණයට කෙනෙක් නිසා. ඉතින් ඒ වෙලාවේ අපි ගොඩක් අසරණයි. හැබැයි අසරණයි කියලා අපි එකතන නැවතින්න හොඳත් නැහැ. මේක රජයේද මේක හදන ව්‍යාපාරිකයාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි තුල අපි කළ යුතු දේ මොකක්ද කියන එක අපි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මං කියන්නේ මේ සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෝ විදියට අපි එකතන නැවතිලා මේක ඕනා කියලා අපි රණ්ඩු වෙන එක නෙමෙයි තියෙන්නේ. අපි මේකට මොකක්ද අපි වෙනුවෙන් අපි කරගන්න ඕනේ. අපි වෙනුවෙන් අපි කරා නම් දේශපාලනයේද මුදලද ඒ කියන්නේ දේ මං හිතන්නේ අපිට බලපායි කියලා.
අවදානමක් අර්බුදයක් තුළ මේ හොඳ ප්‍රතිඵලදායක ඵලදායක දේවල් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර්බුදයක් දැනුණාම අපි ඒකට මුහුණ දෙන්න ඉගෙන ගන්න එක පැත්තකින්. අර නිර්මාණය කලේ කා විසින් ලද්දක්ද කියන කාරණාව එක 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 අයට එක එක විදිහට හිතන්න පුළුවන්. දැන් මේ මෑතක තිබුණු රූපවාහිනී වැඩසටහනක වගකිව යුතු කැබිනට් අමාත්‍යවරයෙක් කියන මේ සිස්ටම් චේන්ජ් එක ගැන බලන්න මිනිස්සු පුට් සයිකලින් යන්න පටන් ගත්තා. දරලිපේ උයන්න ගත්තා. බලන්න මිනිස්සු කොච්චර මේ වෙනස් වෙලාද? මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද? බලන්න මිනිස්සුන්ගේ සෞඛ්‍යයට එක කොච්චර හොඳයිද වගේ කාරණා මතු කරනවා. ඔබට අනුව ඒ කියන්නේ දැන් මෙහෙම මට ඉන්දර නැති හින්දා තමයි මම සයිකල් යන්නේ. මට ගෑස් එක ගන්න බැරි නිසා තමයි මම දරලි පෙවෙන්නේ.
මම ඔකට කියන්නම්. ඇතර මම දන්නේ නැහැ කවුද ඒ දේශපාලකණිය කියලා කීපු මොකද වැඩසටහන මම බල්ල නැහැ. හැබැයි මගේ මේක පෞද්ගලික මතයක්. මට කියන්න පුළුවන් වෙන්නේ මීට මාස 7-8කට කලින් ශ්‍රී ලංකාව තිබුණ විදියත් අද තියෙන විදියත් හරිම වෙනස්. අද ටිකක් හොඳයි. පහුගිය මාස 2කට කලින් හිටපු පෝලිං වල හිටපු ගෑස්ද තෙල් වලටද ඒවා නිසා අපි ෆුඩ් සයිකලයට වැටුණ මිසක් අපේ තියෙන කියන්නේ අපේ තියෙන කැමැත්තටවත් අපි තියෙන ජාතිය අභිමානයකටවත් නෙමෙයි අපි සයිකලින් යන්න ලෑස්ති වුණේ. පයින් යන්න ලෑස්ති වුණේ. මං දන්න තරමට සිලින්ඩර් කරේ තියාගෙන බොහොම වයසක තාත්තලා ගිහලා ඒගොල්ලෝ නැති වුණා. ඉතින් ඒට වග කියන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපිම තමයි. මොකද ඔව් ඒ ඇරෙන්න මම හිතන්නේ මේක දරලිපට ගිහිලා දරලිප කරන එක හොඳයි. හැබැයි ඉතින් මේ කොළඹ වගේ පළාතක තටු නිවාසවල කොහොමද දරලිප පාවිච්චි කරන්නේ? මම ගෑස් එකක පුරුදු වෙච්ච මිනිස්සෙක්. මගේ තා අම්මලා එහෙම ඉස්සර පහුගිය කාලේ කරන්නේ නැති දරලිපෙන්. ඉතින් මට දරලිපක් හදාගන්න පුළුවන් වටපිටාවක් නැහැ මගේ ගෙදර. මොකද මගේ ගෙදර ළඟ ළඟ ගෙවල් හැමතැනම. ඉතින් මිනිස්සු කවුරුත් කැමති නැහැ ඒකේ යන දුම ගිහිලා එහෙම වෙන්න. ඉතින් ඒක අර හොඳයි හොඳ දෙයක්. හැබැයි මේ තියෙන සිටුේෂන් එක මම හිතන්නේ මේ අපේ කඩාවැටීම. මේ අපේ රටම කඩාවැටීමක් මිසක් හොඳ දෙයක් කියලා මම දකින්නේ නැහැ පර්සනලි.
දැන් දේශපාලඥයන්ට පාර්ලිමේන්තුව තියෙනවා. මාධ්‍ය හමු තියෙනවා. ඒකලොන්න තියෙන ප්‍රශ්න මේ වලින් කියන්න පුළුවන්. හැබැයි මේක දැන් ඔබ ව්‍යාපාරිකාවක් නිසා ඔබෙන් අහන්න හිතුණා දැන් දේශපාලඥයන්ට කොහොම චෝදනා කරනවද? ඒ කියන්නේ සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෝ කියන කපිරිස. ඒ කියන්නේ මේ ගෑස් ප්‍රශ්නේ ඒගොල්ලන්ට නැහැ. මේ ඉන්ධන ප්‍රශ්නේ ඒගොල්ලන්ට නැහැ. මේ ජීවත් වීමේ අරගලේ ඒගොල්ලන්ට නැහැ. දැන් සමහර වෙලාවට සමහර තැන්වල ව්‍යාපාරිකයන්ටත් මේ චෝදනාව කරනවා. මේ ප්‍රශ්න ව්‍යාපාරිකයන්ට නැහැ. V8 ටික තිබුණේ නැහැ. ඔන්න ඔයගේ චෝදනා කරනවා අපි සමාජ මාධ්‍ය තුල දැකලා
තියෙනවා. නෑ
නෑ. ව්‍යාපාරිකාවක් උත්තර දෙන්න ඕනේ මේකට.
ඇත්තටම මං කියන්නම්. මාටත් ලංකාවේ තියෙන හොඳ vehicles තියෙන මිනිස්සෙක්. හැබැයි මම මේ දවස්වල බොහොම hybrid vehicle එක පාවිච්චි කරන්නේ. මොකද හේතුව? ඒවට පෙට්‍රල් ගන්න යන්න විදියක් නෑ. පෝලිං ගිහිල්ලා හිටියන් පස්සේ දවස් 2-3ක් යනකම් පෙට්‍රල් නෑ. ව්‍යාපාරිකයෝ කියලා මම හිතන්නේ ඒගොල්ලන්ට ওই කියන විදිහට ෆැසිලිටීස් හම්බ වෙනවා කියලා. මමත් හිතන්නේ මමත් සාමාන්‍ය මිනිස්සෙක්. ඒ අපේ ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් වැඩක් කරලා පඩියක් කරන් ජීවත් වෙන ඒ හැම කෙනා හා සමානයි මමත්. ඉතින් මම කියන්නේ නෑ මට විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා. මම හිතන්නේ මම වගේම සියලුම බහුතරයක් වෙන ව්‍යාපාරික පවුල්වල හැම කෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය මම බොහොම දන්න කියන්නේ මගේ ගෙයවට ඉන්න අයත් ගොඩක් අය යන්නේ දැකලා තියෙනවා ඒගොල්ලෝ සයිකල් වලින් යනවා. ඒගොල්ලන්ට බොහොම වාහන තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සයිකලෙන් ගිහලා ඔෆිස් එකට ගිහලා තමයි ආපහු ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක දාගන්නේ. ඉතින් සයිකල් පදින්න බෑ. මම හිතන්නේ ඔයත් එහෙමයි. ඒ සයිකල් එකට වමනා කරන ඇඳුම ඇඳගෙන ගිහලා ඊට පස්සේ චේන්ජ් කරගෙන තමයි ඒගොල්ලෝ ඔෆිස් එකේ වැඩ කරන්නේ. ඒ ඇරෙන්න ඒක වැරදි මතයක්. ව්‍යාපාරිකයෝ ධනවත් මිනිස්සු කියලා එහෙම විශේෂ තැනක් අපිට පෙට්‍රල් ඩීසල් හම්බුන්නේ නැහැ. අපිත් ඒ සාමාන්‍ය මිනිස්සු වගේ. ඉතින් ඔයගලන්ට එළියට ගියහම බලන්න පුළුවන්. එක එක මාදිලියේ වාහන වල ලයින් වල තිබුණා දවස් ගණන් සතු ජරා කරලා ඒ වගේ හැම දෙයක්ම තිබුණා. ඒක මම පිළිගන්න කැමති නැහැ.
ඒ කියන්නේ මේ ගැටලුකාරී තත්ත්වයත් එක්ක ව්‍යාපාරිකයා පවා වෙනස්
වෙනවා. ඔව් අනිවාර්යෙන්ම ව්‍යාපාරිකයාට තමයි මං හිතන්නේ වැඩිපුරම දැනුනේ. මොකද ඒ හේතුව කියන්නේ අපි ළඟ සාමාන්‍ය ව්‍යාපාරය කරනවන අපි ළඟ 10 දෙනෙක් අපි ළඟ සේවය කරනවන ඒ 10 දෙනා ගැනම අපි බලන්න ඕන. අපේ ව්‍යාපාර වැහුවත් අපි ඒගොල්ලන්ට දෙන්න ඕන දේවල් තියෙනවා. මොකද අපේ වගකීමක් කියලා බලා ගන්න එක. ඉතින් මම හිතනවා මේ සිටුේෂන් එකේදී ව්‍යාපාරිකයෝ තමයි ගොඩක්ම කඩාවැටලා තියෙන්නේ. ලංකාවට අත්‍යවශ්‍යම කට්ටිය තමයි ව්‍යවසායකයෝ. ව්‍යවසායකයෝ බොහොම විදියට දුර්වල වෙලා ඉන්නේ. මම හිතන්නේ දැන් ආයෙ චුට්ට නැගිටින්න උත්සාහ කරනවා.
සමාජ මාධ්‍ය තුළ අර වගේ විවේචන තියෙනවා. හැබැයි දැන් අපි කියන රට දුවන්න ඕනේ, රට ගෙනියන්න ඕනේ වගේ කාරණාවලදී මෙතන මේ දුවන ප්‍රධාන සාධකය තමයි ව්‍යාපාරිකයා.
අනිවාර්යයෙන්ම.
මේ වගේ ක්‍රයිසිස් එකකදී ව්‍යාපාරිකයාට වෙන බලපෑම තමයි අර මං කිව්වා වගේ ව්‍යාපාරිකයා කොතනද නවතින්නේ, ඒකේ බලපෑම සමාජයට එනවා. ඔබට උනේ කොහොම වගේ බලපෑමක්ද දැන් මේ පසුගිය කාලේ?
මම හිතන්නේ කොරෝනාගෙන් පටන් ගත්තම අද වෙනකන් අපි බොහොම අමාරුයි. ඒ කියන්නේ අපි ළඟ ඉන්න සේවකයන් ඒ වගේම අපේ යැපෙන්නම් බොහොම හිටියට වැඩි බොහොම වෙනස් ජීවිත ගෙවන්නේ. මං හිතන්නේ බොහොම අමාරු කාලයක්. ඒ නැගිටින්න අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් දැන් ඔබ කියනා වගේ මේ වෙලාවේදී රටට අවශ්‍ය අපිට අත දීමයි. අපිට අත දුන්නොතින් තමයි අපේ යට ඉන්න ඔක්කොම දෙනා උඩට එන්නේ. ව්‍යාපාරිකයන්ට අත දීම අත්‍යවශ්‍යයි. එයාලා වැටලා ඉන්නේ මොනවද? ඇතර මේ දවස්වල වෙන දේවල් හොඳයි. බැංකුවලින් දෙන ෆැසිලිටීස් ඒව ඔක්කොම හොඳයි. හැබැයි තව ටිකක් හිතුවදී ව්‍යාපාරිකයන්ට මොනවද අඩුපාඩු, කොතනද එයාලව ආපහු නැගිටවන්න ඕනේ කියලා අවුරුදු දෙකක විතර නැවතීමක් නේ තියෙන්නේ රටේ. ඒ නැවතීමට ආයේ පණපොවන්න දෙනවනම් පොඩ්ඩක් කාලයක් මොනහරි ඒගොල්ලොත් එක්ක කතා කරලා රට ආයෙ හොඳ වෙයි.
දැන් අද ඉන්නේ මේ වෘත්තීමය කලාකාරිනියක් නෙමෙයි. අද ඉන්නේ වෘත්තීමය රංගන ශිල්පිනියෙකුත් නෙමෙයි. පේනද කතා බහ කරන පිරිස් වලට සාපේක්ෂව ගත්තහම. එතකොට අපි කතා කරන්නේ ඒ හා සමාන ප්‍රශ්න, ඒ හා සමාන ගැටලු මොන වගේ කියන කාරණා මේ වැඩසටහන හරහා ඔබට සමාජගත කරන්නට. එතකොට දැන් මේ අර්බුදයත් එක්ක මුහුණ දීපු අභියෝග ගැන ඔබ සඳහන් කළා. දැන් හැබෝම කතා කරනවා දැන් මේ සංචාරක ව්‍යාපාරය හරහා තමයි මේ ප්‍රශ්න ඩොලර්ස් ගේන්න මේ විනිමය ගැටලු විසඳන්න පුළුවන් උපාය මාර්ගික හොඳම ක්‍රමවේදය කියලා හැමෝම යෝජනා කරන්නේ. දැන් ඔබේ ව්‍යාපාරික පසුබිමත් එක්ක මේක සංචාරකයන්ට ටිකක් ලැබි මේ කාරණාව. මට මතකයි පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරියක් සඳහන් කළා මේ තැබෑරු සුරාසල් විවෘත වෙලා තියෙන වෙලාවල් අපි වෙනස් කරන්න ඕනේ. අපි රාත්‍රී 9ට මේක වහන එක වෙනස් කරන්න ඕනේ. නයිට් ලයිෆ් එකක් මේ එන සංචාරකයන්ට දෙන්න ඕනේ. මේවා රූල්ස් මාරු කරලා ඒ වගේම තමයි විශේෂ කංශා නීතිගත කරන්න ඕනේ වගේ යෝජනා සිදු කරනවා. මේ කරන්නේ කාන්තාවක්. ඔබ මොකද කියන්නේ?
මම මුලදීම කිව්වනේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන බලපෑම. ඒ කෙනා ළඟ තියෙන අදහස මොකක්ද? ඒකෙන් අපේ රට නැගිටින්න ඕනේ කොතනද? දැන් ඔයා ඔය කියපු දෙකම ඇත්ත. දැන් අපි පිටරටකට ගියාම ඔයා වුණත් අපි ගියාම අපිට පේන කොච්චර වෙලාවක් ඒවා අපිට දේවල් තියෙනවද, ඒ රටට එන විදේශිකයන්ට මොනතරම් දේවල් තියෙනවද, ඒගොල්ලෝ එන්නේ නිවාඩුවකටනේ. ඒගොල්ලෝ එන්නේ උදේට 8ට නැගිටලා රෑ 8ට නිදාගන්න නෙමෙයි. ඒගොල්ලෝ එන්නේ ගොඩක් වෙලා නැගිටලා එන්නේ. සමහර විට උදේ 10ට 11ට නැගිටලා රෑ 2 3 වෙනකන් ඒගොල්ලන්ගේ කාලය ගෙවලා ඒ සති දෙක තුන දෙන්න. ඉතින් ඒ වෙලාවට අපි කල්පනා කරනවා අත්‍යවශ්‍ය දේ මොනවද අපේ රට දියුණු වෙන්න නම් මේ දේ කර යුතුයි කියලා. ඒ ටයිම් ෂෙඩියුල් එක චේන්ජ් වෙන එක ඇත්තටම මං හිතන්නේ ගොඩක් හොඳයි. ඇට්ලීස් ඒ කියන්නේ එක පළාතකට එක දෙකක් හරි එහෙම හරි තියෙන්න ඕනේ. නැත්තම් රෑ 9ට වැහුවට පස්සේ ඉතින් මුකුත් නැහැ. අනිත් එක තමයි කංශා. කංශා කියන එක අපේ රටේ තියෙන එක ජාතියකට විතරයිනේ. මිනිස්සුන්ගේ මත් වීම සඳහා හරි මොන හරි දෙයක් කියලා. ඉන් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පේපර්ස් හදන්න පුළුවන්, රෙදි හදන්න පුළුවන්, අපි කොස්මැටික්ස් වලට ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒකෙන් කරන්න පුළුවන් දේ හරි වටින දෙයක් බෙහෙතක් විදියට ගත්තා. ඉතින් සමාජයේ එක එක දේවල් වලට පුරුදු වෙලා තියෙනවා. මේක හොඳ නෑ, මේ නම හොඳ නෑ, මේක පාවිච්චි කරොත් මෙහෙම වෙන්නේ කියලා. මම කියනවා ඒක නීතිගා දැන් ඕනම දෙයක් රටේ තියෙන රජයක් විදියට අත්‍යවශ්‍ය දේ නම් මේක. මිනිස්සු දහස් ගාණක් බඩකින්නේ මැරෙනවද? මේ දේ කරලා මිනිසුන්ට කන්න දෙන්න පුළුවන්ද කියන මතේ රටට ගේන්න ඕනේ. අපි මෙච්චර ණය වෙලා ඒ පිටරටින් ණයට ගන්න. අපේ රටේ මෙච්චර දේවල් තියෙද්දි සම්පත්. අපි හදන්න ඕනේ එතන සම්පත් හදාගන්න. ඒකට මිනිස්සු ඕන තරම් ඉන්නවා. හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා මේ දේවල් කරන්න පුළුවන් දේ. ඒව ගොල්ලන්ට කතා කරලා දෙන්න ඕනේ. දුන්නනම් අද රට මෙච්චර දුක් විඳින්නේ නැහැ. ඔය කියන වාක්‍යපු සාමාන්‍ය මිනිසුන්ට බිස්නස් මන්ලට සල්ලි තියෙනවා කියන්නේ මුළු ලංකාවටම සල්ලි තියෙනවා. ඒක ඒක මගේ අත්දැකීමෙන් දන්න දෙයක්. අපිට හොඳට දෙයක් තියෙනවා කියන්නේ අපි යට තින්න ඇන්ට තියෙනවා. එයාලගෙන් පල්ලෙහා ඉන්න ඇන්ට තියෙනවා. ලංකාව පුරාම අපිට සතුටින් ඉන්න පුළුවන්.
ව්‍යාපාරිකයා ශක්තිමත් කියන්නේ
රටම ශක්තිමත්.
ශක්තිමත්.
ඉතින් ඕක ඇත්තටම අපේ රටේ නෙමෙයි පිට රටවල බලන්න ජපෑන්ද සිංගප්පූරුද ඒ ඔක්කොගෙම අරන් බලන්න. පළවෙනිම ව්‍යවසායකයා ව්‍යවසායකයට දෙන්න. එතකොට රට නිකම් හැදේ. කාටවත් බනින්න නරකයි. අර ගොල්ලෝ දේශ 25යි අර යයි මෙයයි මෙහෙමයි කියලා බනින්න ඕනේ. අපි රට අපිම හැදෙන්න. එතකොට කාටවත් බනින්න ඕනේ. කිසිම කෙනෙක්ට වැරදි කියන ඕනේ වෙලාවක් නෙමෙයි මේක.
චෝදනා නෙමෙයි වැඩ තමයි තියෙන්නේ. අර අපි නිදානයක් උඩ ඉඳගෙන ඉන්න රටක් කියන ජාතියක් කියලා නේ කියන්නේ.
ඒක ඇත්ත.
මේකේ වැඩේ ගන්න තමයි ඕනේ ක්‍රමවේද හදලා. දැන් මේ කතා කරන විදිහට ඔබ මේ හරි කාර්ය බහුල අභියෝග ගොඩකට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපාර පසුබිමක ඉඳන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. හැබැයි සමාජ මාධ්‍ය තුල අරන් මුලින් වගේ ඔබ ජීවත් වෙන්නේ හරි සැහැල්ලු කෙනෙක් විදිහට. මේක කියන්නේ මවාපෑමක්ද නැත්නම්?
නෑ, ඇත්තටම මම කියන්නේ ඒක තමයි මගේ ජීවිතය ඇත්ත. ඒ කියන්නේ මම සාමාන්‍ය සරල ගැහැණියක්. මාත් තුල ජීවත් වෙන ගැහැණු චරිතේ මම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් ඉන් එහාට ගිය අපි හැම කෙනාම මං හිතන්නේ හැම කෙනාගේම ජීවිතවල පෞද්ගලික ජීවිතේ හරි නිදහස් ජීවිත ගත ගන්න අපි හැමෝම කැමති. ඉතින් මම හිතනවා ඒ ඒක තමයි මම ওই ඉඳලා හිටලා මම ෆොටෝ එකක් දාලා ඉල සතුටින් ඉන්නවා කියලා පෙන්නන්නේ.
සමාජ මාධ්‍ය භාවිත කරන්නේ.
අනිවාර්යයෙන්ම මම බොහොම කැමති දෙයක්.
ආයෙත් අපි මේ ඔබේ ව්‍යාපාරික භූමිකාවට අපි දැන් රට ගැන කතා කරා. ඊට පස්සේ මේ ව්‍යාපාරික ශාස්ත්‍රය සහ මේ රටේ අර්බුදය ගැන කතා කරා. දැන් ව්‍යාපාරයක් වුණාම සාමාන්‍ය මනුස්සයෙක් තියෙන ආලේ සල්ලි තියෙනවා ධනවත් පොහොසත් ඔය කියන කාරණානේ. එතකොට දැන් ඔබ ව්‍යාපාරිකාවක් විදිහට සල්ලි වලට කරන්න පුළුවන් දේවල් දන්නවා. හොඳටම දන්නවා. වටිනාකමක් දන්නවා. ඒකෙන් කරන්න පුළුවන් මොකක්ද කියන එකක් දන්නවා. එහෙම කරන්න බැරි දේවල් තියෙනවා මේ ලෝකේ මනුස්සෙකට සල්ලි වලින්.
ඔව්.
මොකක්ද?
අවංකකම, ආදරය, කාලය, පවුල.
ආදරය, කාලය, ජීවිතේ හිමිවීම අහිමිවීම කියලා දෙකක් තියෙනවා. ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඔබට මේ හිමිවීම අහිමිවීම ශේෂ්ත්‍රෙන් පිට ව්‍යාපාරයෙන් පිට සාමාන්‍ය ජීවිතේ මනුස්ස ජීවිතේ මොන වගේද මුහුණ දෙන්න ලැබිලා
තියෙන්නේ? මම හිතන්නේ අහිමිවීම තමයි ජීවිතේ කියන්නේ. අපේ ජීවිතෙත් අහිමිනේ. අපිට අයිතියක් නැහැ. අපි ඇවිත් තියෙන නවතින්න නෙමෙයිනේ. ඉතින් සියල්ල අනිත්‍යයි. ඒක නිසා සියල්ල අහිමි වෙනවා.
අහිමි වීම මිනිසුන්ගේ ජීවිතේ වෙනස් උත්තේජනයක්. අහිමි වීම වල රැඳෙන්න ගොඩක් අය කැමති නැහැ. අහිමි වීම වලින් ඈත් වෙලා හිමි කර ගැනීම වලට පෙළඹෙන්න තමයි මිනිස්සු විදිහට අපි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි කියන්නේ අත්හැරීමත් අත්හරින්න ඕනේ කියලා.
අනිවාර්යයෙන්ම.
අත්හැරීමත් අත්හැරීම. දැන් ඊළඟ කාරණාව තමයි ඔබ සමාජ මාධ්‍ය තුල කලාකාරණියක් විදිහටත් අපි වෙලාවකට දකිනවා. කවි ලියනවා, බින්දු ලියනවා, මේ වගේ දේවල්. කොහොමද කුඩා කලාබාසයක් තිබුණද?
මම හිටපු ගමන් මට එන සිතුවිලි තමයි මම ලියන්නේ. එක එක මූඩ්ස් තියෙනවා. අපි ප්‍රශ්න ගොඩක ඉන්නවා නම් ඇත්තටම ඒ කලාව කියන එක අපිව ගොඩක් ජීවත් කරනවා. අපි හිතමු අපිට ගොඩක් දුක හිතෙන වෙලාවක් කියලා. දැන් මිනිස්සු තුළ ඒ ලිවීම, කියවීම, ඇහිම නැති නිසා තමයි ඔය එක එක්කෙනා ගිහිලා ගහගන්නේ, වස බොන්නේ. ඒ වගේ දේවල් තමන් තමන්වම නැති කරගන්නේ ඒ දේවල් තුළ. මම පහුගිය කාලේ ගෙදරට වෙලා මා වැටිලා හිටපු අවස්ථාවලදී මං ගොඩක් ලිව්වා. ඒ ලියනකොට අපිට අර තිබිච්ච ගොඩක් ප්‍රශ්න අපි තුළින් නැති වෙනවා. මොකද ඒක අපි හිතමු පේජ් දෙක තුනක් ලියන්න අපි සෑහෙන වෙලාවක් හිතන්න ඕනේ. ඒක ගලපන්න ඕනේ. ඉතින් එතකොට අපි අර තිබිච්ච ස්ට්‍රෙස් එක අපි නොදනුවත්තම යනවා. සමහර විට ආදරය ගැන වෙන්න පුළුවන්, තමන්ගේ සබඳතාවම ගැන වෙන්න පුළුවන්, ගෙදර ගැන වෙන්න පුළුවන්. අපි මොනවා හරි දෙයක් ඒක තුළ අර අකුරු එකතු කරනකොට අපි නොදනුවත්තම අපි අතර තිබිච්ච වේදනාව, කනස්සල්ල කියන එක නැති වෙලා යනවා. මං හිතන්නේ මිනිස්සු කියවීම ලිවීම තුළින් ගොඩක් දේවල් හදා ගන්න පුළුවන් තමයි.
මිනිස්සෙක්ට මානසික නිදහස කොච්චර වැදගත්ද?
මං හිතන්නේ මිල කරන්න බැරිම දේ අපිට කවදාවත් ඒක කොච්චරද කියලා කියන්නත් බැරිම දේ නිදහස, මානසික නිදහස. මානසික නිදහස තියෙන මිනිස්සු හරි වාසනාවන්තයි. සල්ලි වලටවත් මොකටවත් ගන්න බෑ. මානසික නිදහස තියෙන මිනිස්සයට කරන්න බැරි දේකුත් නෑ. අද මම හිතන්නේ මුළු ලෝකම තුළ නැති එකම දේ මානසික නිදහස. බොහොම පොඩි ප්‍රමාණයකට තියෙන දේ තමයි මානසික සුවය කියන්නේ. ඒ
අපේ වගේ පුංචි රටක කාලානුරූපිය බලපුවාම මිනිස්සු ජීවත් වෙන්න ලොකු වෙහෙසක් ගන්නවා. මාසයක් ඇතුළත ජීවිතේ පවත්වාගෙන යන්න ඒ සැලසුම් ටික ක්‍රියාත්මක කරගන්න මිනිස්සු සුළුපටු විදිහට නෙමෙයි ඒකට මැදිහත් වෙන්නේ. කලබලකාරී, අසහනකාරී විදිහට මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි මිනිස්සෙක් ජීවිතේ වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ මානසික නිදහස. ඉතින් මේ මානසික නිදහස විවිධ ශාස්ත්‍රවල විවිධ විදිහට තමයි ඇති කරගන්නේ. දැන් ව්‍යාපාරිකාවක් විදිහට මොනවාද මේ වෙනකොට ඉෂ්ට කරගෙන නැති බලාපොරොත්තු?
වාක්‍යපු එකම දේ තමයි මානසික නිදහස. මානසික නිදහස තමයි ඒක නෑ, ඒක නෑ. ඒක ඇත්තටම මාතුල නෑ. මම හිතන්නේ ඒක හොයන්න තමයි මම මහන්සි වෙන්නේ. මේ දුවන මහන්සි ජීවිතෙන් පොඩ්ඩක් නවතින්න පුළුවන් නම්. හැබැයි දැන් නම් තවත් අමාරුයි. මොකද මේ තියෙන රටේ தත්ත්වෙත් එක්ක අපිට තවත් මානසික නිදහසක් කියන එකක් නැහැ. ඉතින් ඒක නිසා අපිට තව ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එතකොට මානසික නිදහස කියන දේ ඇති වෙන්න මිනිස්සු හිතනවා නම් සල්ලි ඕනා කියලා. නැහැ, සල්ලි ඕනේ නැහැ. හැබැයි සල්ලි නැතුව දැන් ජීවත් වෙන්න බැරි தත්ත්වෙට ඇවිල්ලා. මොකද අපි වතුර ටිකක් බොන්නත් සල්ලි ඕනද? ඉතින් ඒක නිසා මුහුදු වෙරළකට යන්න විතරයි අපිට සල්ලි ඕන වෙන්නේ නැත්තේ. ඉතින් සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනවා. නිදහසක් නැහැ.
මට ගුවන් යානයක් තිබ්බත්, මට ලොකු බස් රථයක් තිබ්බත්, ලොකු මෝටර් රථයක් තිබ්බත්, යතුරු පැදියක් තිබ්බත්, සාමාන්‍ය සයිකල් එකක් තිබ්බත්, ඔය හොයන මානසික නිදහස හොයාගෙන ගියාට හම්බෙන්නේ
නැහැ. නැහැ, ඇත්තටම නැහැ.
ඉතින් අපි ඒක නිර්මාණය කරගන්න ඕනේ ජීවිතේට.
ඒක නිසා තමයි මං කිව්වේ ඒ නිදහස ගන්න පොඩ්ඩක් හරි ගන්න පුළුවන් අපි අතර තියෙන අර සබඳතාවට ආදරය කරන ඕනේ, එක්ක ලියන්න ඕනේ, එක්ක කියවන සින්දුවක් අහන්න ඕනේ, තමන් කැමති තැනක කැමති කෙනෙක් එක්ක පොඩි කාලයක් ගෙවන්න ඕනේ. එතකොට මං හිතනවා ඒක ඔය කියන කලබලකාරී ජීවිතෙන් පොඩ්ඩක් අයින් වෙලා අපිට පොඩි නිදහසක් හරි ලැබෙයි කියලා. ඒක හොයන්න තමයි මම මේ මහන්සි වෙන්නේ.
මහන්සි වෙන්නේ. ඔබ මහන්සි වෙන, ඔබ හීන දකින්න, ඔබ පතන, ඔබ බලාපොරොත්තු වෙන ඒ මානසික නිදහස ඔබට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි.